අවිද්‍යාව නිසා සංකාර හටගෙන එයින් විඥානයක් හටගෙන මේ ආකාරයෙන් ගිහිලා පෙන්නනවා ජාතියක් ඇතිවීම සිද්ධ කර අපව ගෙනියන්නේ කොහොමද ඒ කරා ගෙනියන්නේ කොහොමද කියලා ජාතියක් ඇතිවීම කරා ඔය ක්‍රමෙට ගෙනියන්නේ මොන රටාවින්ද කියලා මේ අහන්නේ හොඳයි මේක අතින් දැනගන්න එක හොඳයි අපි ළඟම අපිට වෙන සිද්ධි අපි කල්පනා කරලා බලන්නේ නැති නිසා ඒ න්‍යාය ධර්මයන් වැටහෙන්නේ මොකද මේ න්‍යාය ධර්මයේ ගැන එක්ක කියා දෙනවා අඩුයි අපි ඒක විමර්ශනය කරනවා අඩුයි මේ මොනවා හරි කාරණාවක් වුණත් අපිට වැටහෙන්නේ නැතුව යනවා දැන් අවිද්‍යාව කියන්නේ මොකක්ද අහපුවාම පදවැල නම් කියන්න පුළුවන් කඩපාලම් කරගෙන කීය හැකි ඉතින් ඊට පස්සේ කල්පනා කරලා බලන්න ඕනේ පදවැලත් ඇහුවා අවිද්‍යාව කියන වචනේ කියවුණා තේරුණා දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධේ අඥාන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අඥාන අයං උච්චති භික්ඛවේ අවිද්‍යාව බුදුරන් වහන්සේ දුන්න විස්තරේ පද බැඳලා තියෙනවා බුදුරන් වහන්සේ දුන්න දහම් අර්ථයේ පාළි පදේට නගර සංගායනා කරපු ධර්මයේ ওই විදිහේ විග්‍රහ කරනවා ඉතින් පදෙත් ඉගෙන ගන්න පුළුවන් සිංහල භාෂාවෙන් අර්ථයත් ඉගෙන ගන්න පුළුවන් මොකද ඒ කිව්වේ දුක පිළිබඳ නොදැනීම දුකට හේතුව පිළිබඳ නොදැනීම දුක නැති කිරීම පිළිබඳ නොදැනීම දුක නැති කරන මඟ පිළිබඳ නොදැනීම අවිද්‍යාවයි දැන් තේරුණා දැන් ඊළඟ හිතලා බලන්න ඕන දෙයක් වෙයි ඔය ටික අහන්න තිබුණා ඉතින් ත්‍රිපිටකයේ බලපුවාම ඔය ටික අහන්න හම්බ වුණා කලාතුරකින් විහාරි අවිද්‍යාව තේරුණාද දැන් පොඩ්ඩක් හිතලා බලන්න ඕන අවිද්‍යාවේ ස්වභාවය අවබෝධ කරගත්තා නම් යම් කෙනෙක් දැක්කනම් දැක්ක කෙනෙක්ගෙන් ඇහුවොත් මේ කාලේ දන්න භාෂාවෙන් කියාදී. ඉතින් මේ කාලේ භාෂාවයි අපිට හුරු. ඒ භාෂාවෙන් ඒ වචනෙන් ආපුවාම හැඟීම ඇති වෙනවා. මොකද මේ කිව්වේ කියලා. අවබෝධ වෙච්ච කෙනෙක් කෝඩිය කිව්වොත් මේකද අවිද්‍යාව කියන්නේ. ඔන්න ඕක තේරෙනවා එතකොට. ඔය පදවැල කිව්වත් අපිට ඕක තේරෙන්නේ නැහැ. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ. දුක පිළිබඳ නොදැනීම කියනකොට මට නම් දුක පිළිබඳ හොඳට වැටහෙනවා. කියහන්කො බලනකොට කොහොමද වැටහෙන්නේ කියේ. පොඩි කාලේ වන් මං විදපු දුක තාත්තා ඉන්න කාලේ තාත්තා මට ලොකු වෙන්න ගැව්වා වෙන්න පන්නුව ගෙදර ඉන්න දුන්නේ නැහැ. ඉතින් අම්මා නැති වුණා. වෙදි ගියා හතර මං ගිලා හිටියා. එක එක දෙන වහල් වැඩ කළා. ඉතින් ලෙඩ වෙලා හිටියා. දුක වෙලා හිටියා බලන්න කෙනෙක් හිටියේ නැහැ. මං විඳ දුක මං දන්නේ නැද්ද? විවිධ අදහසින් ඔහොම කියන්න පුළුවන් මං හොදට දුක අඳුරනවා මං හොදට දුක් විඳලා තියෙනවා දැන් ওই දුකද කිව්වේ දුක දුක සත්‍ය වේද දුක සත්‍ය දුක් වේද අල්මි තවත් විග්‍රහ කරලා දැන් බලන්න ඕනේ මේ දුක ගැන හොයාගන්න ගියා දුක දුක වේ දුක සත්‍ය නොවේ දුක සත්‍ය වේ දුක නොවේ ඒ මොකද්ද පුදුම වෙලක් චතුරාර්ය සත්‍ය අහන්න ගියාම පළවෙනි සත්‍ය දුක කිව්ව. දැන් බලාගෙන යනකොට ධර්මයේ තවත් අභිධර්මයේ විග්‍රහ කරනවා දුක දුක සත්‍ය නෙමෙයි කියේ. එහෙනම් මොකද්ද? කියන්නේ කොහොමද? දුක සත්‍ය දුක නෙයි. එහෙනම් අපි දැකලා තියෙන දුක සත්‍ය නෙමෙයි දුක නෙයි. දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද? හොයාගන්න බැරි වෙනවා. දුක නම් දැකපුවා ඕන තරම් ඉන්නේ. ඒකන බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. අබෞද්ධ කියන එක ගැන ඔබ සැප දුක අඳුනනවද හොන්නේ නැහැ කියලා. සැප කියනවා වැටෙනවද දුක කියනවා වැටෙන්න දැපුවා ඕනේ නැහැ බම්මා අබෞද්ධින් උඹලා විතර නේ ඔය වැටෙන්න කිව්වොත් එහෙම හරියයි. අපි බෞද්ධ නෙමෙයි. උඹලාට විතරයි දුක සැප වැටෙන්නේ. ඒ කියන්නේ දුක්ඛාර සත්‍ය කියන එකක් උඹලාට විතරයි වැටෙන්නේ අනික අයට වැටෙන්නේ නැහැ කියලා. මේ උඹලා කියන බලන්න උඹලාට විතරයි දුක වැටෙන්නේ සැප වැටෙන්නේ අපිට නෙමෙයි. අනික අය කොහොම අපවාදයක් කරයි. එහෙම අපවාදයක් කරන්නේ නෑ බං එහෙම එකක් නෙමෙයි උඹට නොවැටෙන දුකක් මන් දන්න දුක්ඛාර සත්‍ය කියන්නේ ඕක නෙමෙයි කියලා අපිට කියන්න පුළුවන් නම් ඒකත් වැදගත් දෙයක් මෙච්චර වළහන් කටි මෙච්චර වළ කියන කටි දුක්ඛ සත්‍ය හබුනා මොකද කියන්නේ දුක්ඛ දුක්ඛ සත්‍ය නොවේ දුක්ඛ සත්‍ය දුක්ඛ නොවේ එහෙනම් දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද? බුදුරන් වහන්සේ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න නිසා දුක කියලා. දුක්ඛේ ඥානන් වෙන්නේ. දුක දකින්න නුවණයි දුකයි දෙකක්. දුක්ඛේ ඥානං එකක්. දුක්ඛ එකක්. දුක දකින්න ඥානේ එකක්. දුක්ඛම් භයත්තේන භයත්තේන දකින්න ඕනේ. දැන් පොඩ්ඩක් මේක විග්‍රහ කරලා කියන්න වෙනවා. එතකොටයි තේරෙන්නේ. අපි හිතමු ඔය ලස්සන ටෝච් එකක් සෙල්ලම් බඩුවක් මෙහෙම එකක් අරගෙන ඉවරලා මේ පුංචි ළමයි යන තැනක ඉස්කෝලේ යන තැනක මොන්ටිසෝරි පන්තියක් තියෙන කිට්ටුවක එහෙම ඔය පාරයි ඉන්න ලස්සන සෙල්ලම් බඩුවක් තියා තියෙනවා. හැබැයි කවුරුවා තියා තියෙන කියලා අපි දන්නේ නැහැ. පුංචි ළමයි ඔබ දන්නේ නැහැ. තොපි පැටවටිගේ ජාතියම වනසනවා කියලා අසත්පුරුෂ පුද්ගලී ඇතුලේ බෝම්බයක් හැටරලා මේක ඉසුව පත් වෙන්න හදලා ඔය ටෝච් එකක් ඇතුලේ සෙල්ලම් බඩුවක් ඇතුලේ ඔය හංගලා තියෙන ළමයි ගොඩක් ඉන්න තැන දිල යනවා හොරි. දැන් මොකද වෙන්නේ? ළමයි මොකද ගන්න తీරන්නේ? අන්න ලස්සන ටෝච් එකක් මම ඉස්සෙල්ලා දැක්කේ මලයි යෝනේ ඵලයන් භාවයට දෙන පොර කාගෙන දඟලගෙන ඉවි ගන්න යනවා. දැන් ළමයිගේ ඇහුවත් එහෙම ඔය මොනවද ගන්න යන්නේ? අර සෙල්ලම් බඩුව මන්නේක දැක්කේ ඒක මට ඕනේ. අනික් ළමයිගේ ඇහුවා නෑ නෑ මට අයෝනේ ඔක්කොම එක ඕනේ කි. මේක ඇතුලේ තියෙන මහා බෝම්බයක් මේක උසගත්තාම ළමයි මේ ඔක්කොම මැරිලා යනවා. මේක පුපුරලා කියලා දන්නවනම් එහෙම යම් මිනිස්සේ අප ඒ උදේ පැත්ත බලහද යන්නේ කොහොමද? උඹලට තාම ඔක වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඔක මහා මර උගුලක්. ඕක ඉසුවත් එහෙම උඹලා ඔක්කොම මැරෙනවා මෙතන. ඕකේ තියෙන බෝම්බය. දැන් ලස්සන කියලා තිබුණේ බෝම්බේ වුණාට ලස්සන බෝම්බේ නෙමෙයි. ලස්සන එක ඇතුලේ බෝම්බේ තිබුණේ. ඒ නිසායි ළමයි බෝම්බේ ඉතුර ගන්න නැතුව ලස්සන එක ගන්න ගියේ. ලස්සන එක ගන්න ගියා පත් වුණේ බෝම්බේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ පංචකාමී. පංචකාමී ලස්සන කියලා තියෙන ලෝකේ අල්ලන්න ගියාම පත් වෙන්නේ බෝම්බේ. මෙන්න මේක හැඟවිච්ච එක. එහෙනම් අපි සංකාර කියලා හිතෙන් කයෙන් වචනෙන් ප්‍රිය කියලා කරන හරියක් තියෙනවා. අන්නේ ප්‍රිය කියලා කරන යම් හරියක් තියෙනවනම් ඒක ප්‍රියමනාප නිසාමයි හිතන්නේ කියන්නේ කරන්නේ මේ විදිහට. ඒතොර තමයි සංඛාර අභිසංඛාර වෙලා ඉන්නේ. දැන් අවිද්‍යාපත්‍ය සංඛාර කිව්වේ මාතෘකාව. මාතෘකාව එකක්. ඒක කියනවා උද්දේශය. මාතෘකාව විග්‍රහ කරලා තියෙන එක කියනවා නිද්දේශය. ඒකට හේතු උදාහරණ උපමායකෝ කියපේ කියනවා පටි නිද්දේශය. මාතෘකාව විතරක් කියලා ධර්ම අවබෝධ කරන්නේ උද්ගලිතඤ්ඤ කියන මහා ඥානවන්තය. කවුරුවාගේ? සරියුත් මොගලන් මහරහතන් වහන්සේලාගේ ඒ ලැබුවත් බැවිදුණු මහා ඥානයේ වාගේ ඥාන තියෙනවා. ඊයයි තමයි මාතෘකාවත් ඇති. දිත්තේව දිත්තමත්තං සුතේව සුතමත්තං මුත්තේ මුත්තමත්තං කියන පොඩ්ඩ කියනකොට ධාතු දීර්ය කෙනෙක් කියලා අරිහත් දෙරක්පත් වුණා. උද්ගලිතඤ්ඤ කියන මහා ඥානවන්තය. ඊළඟ කොටසක් ඉන්නවා. කොටසක් විග්‍රහ කරලා දෙනවා මාතෘකාවේ තව එහා දෙයක්. නිද්දේශය. අන්න නිද්දේශය විග්‍රහ කරන ගුණාව තමයි. තව කොටසක් ඥානයෙන් ඊට වඩා බාල කොටසක් අවබෝධ වෙන්නේ. ඒ කොටසේ කියනවා විපංචිතඥ කියලා. උද්ගලිතඥ පළවෙනි කොටස. දෙවෙනි වර්ගයේ ඥානවන්තය විපංචිතඥ. දැන් මේ කට්ටියත් හොයන්න අමාරුයි. ඊට පස්සේ ඒක තේරෙන්නේ නැතුවම විවිධ උදාහරණ උපමා අරගෙන තවත් විග්‍රහ කරලා දෙනවා. අන්න ඒතකොට තේරෙන කට්ටියක් ඉන්නවා ඤෙය්‍ය කියන අය ගොල්ලන්. ඔන්න මේ කාලේ ඉන්නවනම් වැඩි හරියක් ඉන්නේ ඤෙය්‍ය කියන අය. ඥානවන්ත කොටස. තෝරාගන්න බැරි කොටසක් ඉන්නවා දෘෂ්ටිගත වෙලා. ඒ අයට කියනවා පදපරම කිය. පදපරම කියනකොට කොච්චර බණ ඇහුවත් නිවන්නේ. මොකද හේතුව? එයා සිහි කල්පනාවෙන් ඇත්ත හොයලා බලන්නේ කිව්ව පදේ හිඟගෙන ඉන්නවා. ඕක දරාගන්න. යාන නිවන් දකින්න බෑ. එහෙනම් ඒ පදේ සීමාවේ ඉන්නද පදේ විග්‍රහ කරලා ගන්න ඕනේ අර්ථය එනකම්. අදහස හොඳට වැටහෙනකම් අවබෝධ වෙනකම්. එහෙනම් අන්නේයට ගන්න මොකද කරන්න ඕනේ? උද්දේශ වශයෙන් දේශනා කරපු පටිච්චසමුප්පාදේ. නිද්දේශ වශයෙන් විග්‍රහ කරගෙන පටිනිද්දේ දින වැල උදාහරණ උපමා වලින් තෝරාගත්තාම ලස්සන තේරෙනවා. එනම් මෙන්න මේ අලුපාඩු නිසා තමයි යෝ පටිච්චසම උපාදාන් පස්සදි සෝ ධම්මාන් පස්සදි කියලා කිව්වට ඒ ධම්ම දැක්කේ නැත්තේ. පටිනිද්දේශ වශයෙන් පටිච්චසම උපාදේ විග්‍රහ කරනකොට තමයි නෙය පුද්ගලීන්ට ධර්මයේ වැටහිලා ධම්ම ඇස පහල වෙලා සෝවාන් වෙන්නේ. හැබැයි දෙන්න එක විග්‍රහ කර කවදා හරි වණක් ඇහුවොත් මුළු ජීවිතේ තවත් වටිනා දෙයක් නැහැ. මොකද්ද? ඒ හිත ධම්මෙ පිට යන්නේ. බුදු සිහිවීමෙන් ධම්ම සිහිවීමෙන් සංඝ සිහිවීමෙන් පිට යන වෙලාවක් හොයන්න බෑ. අමුතුම පරිවර්තනයක් වෙනවා. ඒ ජීවිත පරිවර්තනේ බුදුව පරිවර්තනය. මේ ලෝකෙ මට සල්ලි වලින් ඇති වැඩේ මොකද්ද? මට බුදුන් සිහි කරන මොහොතක දහම් සිහි කරන සංඝ සිහි කරන මොහොතක ලැබෙන සැනසෙල්ල රුපියල් කෝටියකින්වත් නැහැ. ඔන්නෝම අවස්ථාවක් එනවා. ගෙදර සියලු වැඩ ඔක්කොම කරනවා. යන්තරම කතා කරන දේවල් ඇද්ද? ඒ කතා කරන දේවල් වලින් බුදුන් ගැන දහම් ගැන සංඝ ගැන කතා කරන දේ තරම් වටිනා කතාවක් වටිනා තවත් ඇද්දේ නැහැ කියලා අදහසක් එනවා. අන්නේ පරිවර්තනයටපත් වෙනවා. විවිධ දේවල් හිතනවා. බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝ කෙරෙහි හිතන දේ වඩා තවත් වටිනා හිතීලක් නැති වෙන නිසා හැම වෙලේම හිත වැඩ කරන්නේ දුක. මෙන්න ආර්ය බුද්ධලේගේ ලක්ෂණය. ආර්ය වුණහම ඔහොම එකක් වෙනවා. තමන්ට වෙච්ච පරිවර්තනේ සමහර දාලා දෙමව්පිය දන්නේ නැහැ. පුතාගේ පරිවර්තනය අම්මට තේරෙන්නේ නැහැ, තාත්තට තේරෙන්නේ නැහැ. ඉතින් කියලා මොකද? මේක ගියා හවල් දියක් අනේ මන් දන්නේ නැහැ. hina කාලාවක් දන්නේ නැහැ. මන්තරයක් කරලා දන්නේ නැහැ. උර දැන් කසාද වලින් දැත් බැයිලු. උට ගෙදර වුණෙත් නැහැලු, වැඩ වුණෙත් නැහැලු. කොච්චර හරි අනේ බලමුදක් කරගෙන බලවලා පටියක් අහහා ඉන්නවා කොච්චර හරි. අනේ විච්ච දෙයක් දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. මොනවා කරන්නේ? පංචකාමී දෙවිනි කරලා මේ ධර්මයේ තියෙන වටිනාකම තුන්රුවන්ගේ වටිනාකම පළවෙනි උනාට පස්සේ වෙන මොකක් කරන්නද? හැබැයි ඊට පස්සේ එයා දන්නවා යුතුකම් හරියට ඉටු කරනවා. කළ යුතු වැදගත් දේ වැදගත් විදිහට කරනවා. ඒ ඥාණයක් කවදාවත් නැති වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම தත්ත්වෙට පත් වෙලා උතුම් தත්ත්වෙට පත් වෙනා මෙන්න මේ නිසාම වැදගත් වෙනවා. මේ පරිත්‍යාසමුප්පාදයේ තෝරාගෙන ඒ තුලින් නිවන් මඟ හදාගන්නේ කියලා. පරිත්‍යාසමුප්පාදයේ අත්හැලා නිවන් දකින්න බෑ. මොන තාලින් හරි මේක තෝරාගන්න ඕන. මේ පදවැල් නෙමෙයි දැනගන්න ඕන. මේ පදවැල් දුන්න අදහස. ඔය අදහස වැටුණා නම් ධර්මාභෝධයට ඒක හේතු වෙනවා. ඉතින් දැක ගන්න ඕනේ මොකද්ද? මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා කියන කතාව විග්‍රහ කරලා විස්තර කරලා දැනගන්න ඕන. උදාහරණ උපමා වලින් කියනෝ ටික ටික තේරෙන්න පටන් ගන්න. අර නිත්‍යයි සුඛයි අත්තයි කියලා අපි හිතාගෙන ඉන්නේ අවිද්‍යාවේ ලක්ෂණය. විද්‍යාව පහළ වෙච්ච නැති නිසා අපි ඔය පිටින් පේන ආකෘතියට හැවිලා ඉන්නේ. හරියට ලස්සන කළාට හෙල්ලම් බදුව ඇතුලේ බෝම්බයක් තියෙනවා, බෝම්බේ පේන්නේ නැතුව අර ලස්සන හෙල්ලම් බඩුව කියන දෘෂ්ටිය ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අර පුංචි ළමයි හරි වටිනා සෙල්ලම් බඩුවක් නෙමෙයි, ඒක කොච්චර හොඳද මේක සෙල්ලම් කරන හරි වටිනවා කියලා ගන්න යනවා. මෙන්න මේ වගේ මිනිස්සු මොකද කරන්නේ? ලෝකේ මේ දේවල් කොච්චර වටිනවද? මොන සෙල්ලම? ලෝක සෙල්ලමක් තියෙනවා පංචකාමයේ. අර මුංචි ළමයාගේ ලබන සෙල්ලමේ තියෙන පංචකාමයේ තමයි විවිධ ක්‍රමෝලි. ඒකම තමයි පොඩි එකක් කරන්නේ. වෙනෙන පොඩි පොඩි ක්‍රමෝලි. ලසන ටොපි පොලේ හම්බුනොත් උහු ලසන ටොපි පොලේ ගිහින් කියා ගන්න. ඒ මුංචි ළමයාගේ තියෙන දර්ශන කාමී. අර මුංචි තීවින ලලාවක් ගිහින් හම්බුනොත් චීචිරි ගන්න සද්දෙත් ඒකට හරි සන්තෝෂයි, හරි ආසයි. අනේ මට ඒක අරන් දෙන්න කියන නලාව ගිහින් තියාගන්න. ශ්‍රවණකාම. ඉතින් සුවඳ ගහන්දියක් එහෙම තිබුණොත් ඒ ළමයාගේ මට්ටමට ඒකට හරි කැමති. ගන්ධකාම. චොක්ලට් එකක් එහෙම හම්බුනොත් රසකාම. හරි කැමති. පොඩි එකාගේ ඔළුව එහෙම මත ගන්න නම් උට ස්පර්ශකාම. ඌ ඒ අතින් කැමති. ඉතින් මට අම්මා හරි ආදරේ, මගේ ඔළුව අත ගන්න හැමදාම නිදි යනකම්. පොඩි ළමයා ස්පර්ශකාමී එහෙමයි කියලා කැමති. ස්පර්ශකාමී වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ක්‍රමක්‍රමයෙන් ඔය ළමයා අර ලදරු වාසයේ ඉක්මවලා ළමා වයසට එනකොට ගැටවර වයසට එනකොට ඔය පංචකාමී ඊ ඊ ආකාර ගන්නව හැද පංචකාමීතම ගන්න අරමුණු ක්‍රමයේ පොඩ්ඩක් වෙනස් වෙනවා අර ඉතෙල ගත්ත තොපි කොලේට ආසහගෙන ලස්සනට ගත්ත එක දැන් ළමයාට ගැටවර වයසට එනකොට ඌ හොයන්නේ ඕකද ගිහිල්ලා හොඳ ලස්සන බයික් එකක් ඕක ජලියක් එහෙම දින අද හොදේ ගෑල්ලාගේ ගිහිල්ලා හොයන ලස්සන එකක් ගන්න ඉතින් මොනවා හරි පොත්පත් තියෙනවා නම් එහෙම මොනවා හරි වැදගත් තියෙන ඒ වෙලාවේ ලස්සන ලස්සන ඒවා හොයන ඉතින් ඒ જાතිය මට්ටමට ගියා දැන් ටොපි කොල අහුලන්න යන්නේ පොඩි එකවා ඊට වඩා දෙක ලස්සනට වැදිනවා හැබැයි ගැටවර වාස පයින් කොටම ඊට ඔක්කොම අහක් කියලා වෙන එකක් හැදෙනවා ලස්සනයි කොහෙද අලිම කරදරයක් ඊට පස්සේ වෙයි තරුණයේ තරුණිය ගැන තරුණියෝ තරුණයෝ ගැන අන්නේ જાති ලස්සනයි කොහෙද අයියලා දැන් වෙලක් නැහැ අර බයිසිකලෙත් බයිසිකලෙත් උපයෝග කරගන්නේ මොකද මේකේ නැගලා හිටන් පැත්තකින් ඉන්නකොට අහවල් ළමයා වන්දියා බලනවනේ එහෙනම් බයිසිකලෙත් හොඳයි මේ විදිහට ඇඳුමක් ඇඳගෙන ගියා තමයි අහවල්ලා මන් දිහා බලන්නේ. එහෙනම් ඒ ඇඳුම ඒ හින්දා හොඳයි. අන්‍යව උපක්‍රමයක් කියන්නේ තවත් මේ දර්ශන කාමී වෙන පැත්තට යොමු වෙනවා. පුද්ගලයන් කිරී ඇති වෙනව බැඳීමක් මුල් කරගෙන. ශ්‍රවණ කාමියත් එහෙමයි. ඒවා ඔක්කොම පරිවර්තනය වෙනවා විදෙන් විදෙ. පරිවර්තනය වී විවිධ ක්‍රම වලින් පංචකාමී විඳිනවා. මෙන්න මේ කියන ස්වභාවයද මේ පංචකාමී මුල් කරගෙන. ඒක හරි ප්‍රියයි මනාපයි යහපතයි කියන නිගමනයක් කරගන්න. යම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා ගන්නා උපජ්ජමානා උපජ්ජති එත්නිවිසමානා නිවිසති. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව අන්විතනායි උපදින්න එතනයි පවතින්නේ. මෙන්න මේක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. එහෙනම් මොනවද? චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා ගන්නා උපජ්ජමානා උපජ්ජති එත්නිවිසමානා නිවිසති. මෙන්න තණ්හාව උපදින තැන තණ්හාව කිවි වටිනවා හරි වටිනවා මොකක් නිසාද ආස්වාද දෙන නිසා ආස්වාද දෙන නිසා වටිනා නිසා මොකද කරන්නේ ඒකට ඇලුම් කරනවා ඒක අල්ලා ගන්න හදනවා ඇලුම් කරනවා කිව්වෙත් ඕකයි ඇලුම් කරන නිසා ඇලුම් කරනවා අපි අල්ලා ගන්න හදනවා කොහොම හරි අල්ලා ගන්න ඕන අන්න ගන්න තැන තණ්හා කරන්නේ මොකටද ප්‍රියසු ප්‍රිය රූපයක් නිසා මధుර රූපයක් නිසා ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්ත නිසා මොනවාද මේ ප්‍රිය මధుර ඒවා ඇහැ ප්‍රිය මధుරයි ඒ වගේම ඇහැට ගෝචර රූපේ එදා ඇහැට ඒ ප්‍රිය මధుර රූපයක් ගෝචර නැති වෙන්නා වූ චක්කු විඥානි ආස්වාදජනකයි ඒතොල ඇති වෙන්නා වූ චක්කු සංස්පස්සේ ඇහැට දැනෙනා වූ රූප ස්පර්ශේ ආස්වාදජනකයි ඒකෙන් හටගන්න වින්දනයක් වේදනාවක් ඇද්ද ආස්වාදජනක ඇහැ මුල් කරගෙන ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සේ වේදනා කියලා පස්වලක තණ්හා වැදෙනවා මොකද ওই පස්වලම ප්‍රියමනාපයි නිත්‍යයි සුඛයි අත්තා කියන දෘෂ්ටියේ තියෙන තාක්කල් ප්‍රියමනාපයි ඔන්නේ පහ ඒ ඇහැගෙන ඊටහා තව තියෙනවා සෝතන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්නිවිසමානා නිවිසමිතාවයි කන් ඒ වගේම කන්ට ගෝචරනේ සද්දේලත් හොමෝ තියෙනවා කියනවා තද්දෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්නිවිසමානා නිවිසමිත මෙන්න මේ සද්දේ ලෝකේ පිය ස්වභාවයේ මధుර ස්වභාවයයි ඒ තණ්හාව එහි උපදිනවා එහි පවතිනවා ඒ විදිහට කන ශබ්දේ සෝත විඥානේ සෝත සම්පස්සය වේදනා කියලා කන මුල් කරගෙන පස්කොලක ආසාවෙන් බැඳෙනවා මොකද ආස්වාද නිසා ආස්වාදයේ කැමැති නිසා ඒවා ලබා ගන්නවා ආස්වාදේ ලබා ගන්න ඒ නිසා වටිනාකමක් දෙනවා ඒ වස්තු උන්ට මෙන්න මේ විදිහට ඇස කන නාසය දිවකය මන කියන හයට ওই විදිහට පස්කොල ගන්න එහෙකට තිස්කොලක ආසා කරනවා ඔන්නේ තිස්කොලක ආසා කරපුවා මොකද වෙන්නේ ඒ තිස්කොල හා සම්බන්ධයෙන් තමයි මේ ලෝකේ කිව්වේ ලෝකේ තයිති හරි තමයි වෙටි ලෝකේ වටිනවා කියලා දෘෂ්ටියක් ගත්තා මෙන්න මේක නිකුවා විද්‍යාව ඇහැ පිළිබඳ යථාර්ථය දැක්කේ නැහැ ඒක වටිනාදයක් කියලා ගත්තා. එහෙනම් ඇහැ පිළෙන්න හේතු වෙන්නේ කාද්ද නැද්ද කියලා බැලුවේ නැහැ. ඒ නිසා අපි ඒක නිත්‍ය සුඛ අත්ත වශයෙන් මුලාවෙන් ගත්ත නිසා කියනවා ඇහැ අවිද්‍යාවෙන් ගත්තා. එහෙනම් ඇහි தත්ත්වය හරියට ගන්නවා නම් මොකද්ද ගන්න ඕනේ? ඇහැ අනිත්‍යයි දුක්ඛයි නැත්තයි කියේ මොකද කියලා විමර්ශනය කරන්න ඕනේ ධර්මානුකූලව. චක්කෝ අනිත්‍යං දුක්ඛං අනත්තා පදේ කියන එක ඉදියර වෙයි. ඒ කිව්වේ මොකද්ද කියලා අදහස් තෝරා ගන්න ඕනේ. අන්න ඒතොර තේරෙනවා. චක්කෝ අනිත්‍යං දුක්ඛං අනත්තා, රූපං අනිත්‍යං දුක්ඛං අනත්තා, සෝතං අනිත්‍යං දුක්ඛං අනත්තා, සද්ධා අනිත්‍ය දුක්ඛං අනත්තා මේ ආදි වශයෙන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් කියන මේ ක්‍රමවේදයෙන් බලන්න. චක්කෝ රූප චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්ස චක්කු සම්පස්සජා වේදනා ඔන්න ඔය ටික අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් බලන්න ඕනේ. මෙන්න මේක වරාගෙන යනකොට ඇහි හැටි දකින්නවා, රූපේ හැටි දකින්නවා, චක්කු විඤ්ඤාණේ නියම ආකාරයේ මොකද්ද කියලා දකින්නවා. මොකක් කියලා දකින්නේ? ඒක අනිත්‍යයි කියලා දුක්ඛයි කියලා අනත්තයි කියලා. චක්කු සංස්පර්ශයක් ඇද්ද අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දකින්නවා. චක්කු සංස්පර්ශයෙන් ගොඩනැගෙනා වූ සංපස්සජා වේදනාය නැමක් ඇද්ද අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දකින්නවා. මෙන්න මේ විදිහ කන කෙරෙහි නාසය කෙරෙහි දිව කෙරෙහි කය කෙරෙහි මන කෙරෙහි බැලුවාම ලෝකේම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දකින්න. මෙන්න දර්ශනඥාන. ඕක පහළ වුණා නම් කියලා ධම්මහ පහළ වුණා. ඒවත් සෝතාපන්න වුණා. ඔතින් පස්සේ කවුරුවා කියලා දෙන්න ඕනේ නැහැ. ඉදිරි දිගේ. ඔන්න ඔය කියේ ලබා ගැනීමට හැකිතරම් උත්සාහ කරන්න ඕනේ. මේ කාලේ බෑ මේ කාලේ බෑ කියවල හරියන්නේ අපරාධ අධෛර්ය වෙලා හරිනම් මෙච්චර සිරිහත්දල් මහත්මේ තියෙද්දි. කිසි අදුවක් නැතුව තියෙද්දි අහලා තේරුම් ගන්න පුළුවන් හොඳ මොලයක් තියෙද්දි දේශකයන් වහන්සේලා දේශනා කරද්දි නුවණින් මෙනෙහි කළා හිතන් මෙච්චරයි මේක කියන්නේ කියලා අවබෝධය ලබා ගන්න හැකියාව තියෙද්දි මේ කාලේ බෑ කියන මොන අපරාධයක්. ඉතින් ධර්මයේ මේ කාලේ කියන එකක් නැහැ. ඔය කියන ධර්මයේ අවබෝධ කරන නුවණ තියෙනවා නම් ඔය වණ ඇහුණා නම් මලාසී නුවණින් මෙනෙහි කළා නම් තමන්ට ඔය අවබෝධය ආව නම් තේරෙයි අනේ මේ ලෝකේ කියන්නේ මෙච්චරද. මේක බොරු නෙමෙයි ඇත්තද? අනිත්‍යයි කියන්නේ මේක. ඒක ඉතිර නැහැ, ඉතිර නැත්නම් දුකයි. ඒක අනාත්මයි කියලා හරියන්නේ. ඔක විග්‍රහ කරලාම ගන්නව අනිත්‍ය දුක අනාත්ම. ඉතින් මේ ආකාරයෙන් එකින් එක බලනකොට දකින්නේ ඇත්තමයි. මෙන්න මේ අවිද්‍යාව නිසා හටගන්නවා කියෝ විස්තරේ. ඔන්නේ නිත්‍යයි සුඛයි අත්තා කියන දෘෂ්ටිය මුල් කරගෙන. ඔහුට එනවා අදහසක්. ලෝකේ වටිනවා. මොනවද වටින්නේ? වටිනා දේවල් ගොඩක් තියෙනවා. ඇහැ වටිනවා. රූප වටිනවා. චක්කු විඥානේ වටිනවා. චක්කු සංස්පර්ශේ වටිනවා. චක්කු සංපාසජා වේදනා වටිනවා. හැබැයි පරිත්‍යාපාදී මාතෘකා දක්රේ දින්නේ මොකද්ද? සංපාසජා කියලාත් නැහැ. සංපාසජා වේදනා කියලාත් නැහැ. සංස්පර්ශ කියලාත් නැහැ. එහෙම එකක් නැහැ. අන්න නිද්දේශයෙන් ඒක බලා ගන්න. සංකාර කිව්වහම මුල සංකාරක. ඒ ಉದ್ದೇಶ මාතෘකා විතරයි දින අවිද්‍යාපත්‍ය සංකාර. නිද්දේශයේ කියන බලනකොට තත්ත කතමා අවිද්‍යාපත්‍ය සංකාර. මෙහි අවිද්‍යාපත්‍යෙන් සංකාර වෙනවා කියන්නේ කුමක්ද? පුඤ්ඤාවි සංකාරා, අපුඤ්ඤාවි සංකාරා, ආනිඤ්ඤාවි සංකාරා, අයං වෙච්චති අවිද්‍යාපත්‍ය සංකාර. දැන් මොනවද? අභි සංකාර කොටස ගැන කියමු. සංකාර කියන්නේ මුලින් වචනයක් ගන්න. අභි කියලා එක. අන්න අවිද්‍යාපත්‍යෙන් ගොඩනගෙන සංකාර වර්ගයක් කියනවා. අභි සංකාර. ඒක පුින් මොල් කරගෙන, බව මොල් කරගෙන අරූපාවචර කියනා වූ දහම් මුල් කරගෙන අදි කියලා එකක් මුලට අරගෙන හද ගන්න. මොකක් නිසාද? අනේ මට ඉදිරියට මතුවට මෙන්න මේ જાතියව ලබන්න දෙන්න. මෙන්න මේ જાතිය බලාපොරොත්තු වෙමින් මම මේ කටයුතු කරන්නේ. අදහසක් ආවොත් අභිසංකාර. මතු පැවැත්මක් බලාපොරොත්තු වෙයි. පැවැත්මක් බලාපොරොත්තු වෙන මට නම් ඕනේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. මතු දකින්ද මතු තෙබන්දුවේ ඇසුරු කරන්ද ආසාවක් තියෙනවනම් ඊට හේතුකාරකය ගොඩනැගෙන්නේ හේතුකාරක වන හිතවිල්ල ක්‍රියාවක් කතාවක් ගොඩනැගුණා නම් මෙන්න මේවට කියනවා අභිසංකාර. ඉන් ඔය හිතවිලි ගොඩනගිනවා ක්‍රම දෙකකින් ප්‍රධාන වශයෙන්. අනේ මන් නම් කැමති නෑ අසත්පුරුෂයෙක් වෙලා ඉන්න. මට ඕනේ හොඳ බුද්ධිලේ සත්පුරුෂයෙක් හැටියට සත්පුරුෂ පිරිසක් ඇතුළේ ඉන්න. මේක අදහස. හැබැයි අදහස හොඳයි. ඉන්න ඕනේ කිව්වේ ඒක තමයි අවිද්‍යාවේ හැටි. මට හොඳින් ඉන්න ඕනේ. මම කැමති නෑ කාටවත් හිංගි හිංසා කරන්න. මගේ අදහස් කියන පිරිසක් එක්කම මට ඉන්න දිනම් කොච්චර හොඳද. අනේ මට එහෙම ඉන්න ලැබේවා. පැතුම පුතා. ඉතින් එහෙම ඉන්න මොකද කරන්න ඕනේ? එහෙම ඉන්න දන් දෙන්න ඕනේ, බින් කරන්න ඕනේ, හොඳ වැඩ කරන්න ඕනේ. අසත්පුරුෂ කවලින් අහක් කියලා මෙච්චර බලන්න ඕනේ. එහෙම කරන කෙනාට තමයි එහෙම පිරිසක් හම්බෙලා මතු සම්බෙයි. හැබැයි එහෙනම් මම එහෙම වයි කරන්නේ. අන්න මතු බලාපොරොත්තුවක් මතු පැතුමක් ඇති වෙලා. ඒ බුද්ධිලයා බලාපොරොත්තු වෙනවා හොඳ වැඩ කරන්න. හොඳ වැඩ කරන එක හොඳයි. හැබැයි බලාපොරොත්තුවක් ඇති කරගත්තාම මතු මොනවද තියාගන්නේ? අර අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ඇහැ කලක් දිවක් නාසය ශරීරයක් මනක් කොතනරි හදාගන්න. මෙන්න මේක අවිද්‍යාව. අවිද්‍යාව නිසා ගොඩනැගෙන හරි. මේකට කියන අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා මාතෘකායි විග්‍රහය. එන අවිද්‍යාව තේරුම් ගත්තහම අවිද්‍යාව නිසා අභිසංඛාර ගොඩනැගෙන. දැන් මේක එකක් ඉන්න. අපුඤ්ඤ අභිසංඛාර කියලා හැදුත් වෙනවා. ඒ මොකක්ද? මට අවැඩක් වෙලා අහවල් බුද්ධිලයා මේ කරපු එකට නම් මම නිකන් හරි ඉන්නේ. කවදා හරි ඔකෙන් පලි ගන්න යනවා. පස්සේ පලි ගන්නවා. දැන් මොකද වෙන්නේ? ඔහු ජීවත් වෙන්න කැමති. මොකක් නිසාද? තමන්ට කරපු එකට පලි ගන්න ජීවත් වෙන්න ඕනේ. අපුඤ්ඤ අභිසංකාර සංකාරී නැවතුන්නේ අභිසංකාර කරලා තරහකා පාලක් ගැහුවා යන්න ගියා ඉවරයි. බැන්න ගියා ඉවරයි. එයින්නවත් ඉන්නේ අවිසංකාර කරන. මොකද කරන්නේ? යමක් ගොඩනගාගෙන යලි යලි එක අලුත් කරනවා. අලුත් කර කර ගන්න මට මතක් වෙනවා. කරපු එක මට හොඳට මතකයි. හැබැයි මන් නම් ගෝ නිකන් ලේසින් අරින්නේ මතක් කර කර අවිසංකාර නිපදුවා. අන්න සංකාරණය කරලා යලි යලි අවිසංකාරණය කරනකොට කියනවා සංකාරස්කන්ධය නිපදවනවා කියලා. මෙන්න මේක තමයි අවිසංකාර කරනවා කියන්නේ. අපුඤ්ඤා අවිසංකාර. ඔය වගේ දේවල් මට කෙලපු දෙයට මම ඕකෙන් පලිය ගන්නවා. මගේ හිතවතාල කෙලපු දෙන්න මම පලිය ගන්නවා. මගේ හතුරාට යහපතක් කළා මම ඕකෙත් පලිය ගන්නවා. එහෙනම් පලිය ගන්න ගන් ඉන්න ඕනේ. බලාපොරොත්තුවක් තියෙනවා පැවැත්ම තුල ඉන්න. සෞත්‍ර ගති නිසා අද්දව කවදාවත් අන්තිම මහ විනාශ කිහි අද්දවක් නිසා විකෘති අද්දවක් නිසා සැනසෙල්ලක් නම් හම්බෙන්නේ නැහැ. ඕක කනවා, ඕක මරනවා. අවුනොත්කමං කොණිති ගහලා කල්ලා වරන එනවා අදහ. එහෙනම් කඳ වරන්නම් නිකන් බෑ. කෑලි කරලා දත් දික් වෙන්න ඕනේ. දත් දික් වෙච්ච කඩක් හැදෙන්න ඕනේ. කැලලා කඳ පුරුදුලා නම් ඇතුළට ඇකිලිච්ච කඩක් තිබිලා බෑ. ඉස්සරහට දික් වෙච්ච කඩක් හොම්බක් එක හැදෙන්න ඕනේ. අන්න හැදෙන හැටි. ගතියේ ගතියේ රුව හැදෙන ආකාරය. ඒකේ දලියන්දත් හරි දීගයි. කට ඉස්සරහට හපල කන්න ලැහැදිච්ච එක නිසා කොම්බක් හැදිලා ඉස්සරහට දික් වෙලා. ඊට පස්සේ හරි රෞද්දුලයි. ඇස් දෙකත් මල් යකා වගේ ඇස් දෙක. යකා කියන්නේ ඒකයි. ඒ ඇස් දෙක හැදෙනවා එහෙම. ශරීරයත් ඊට අනුකූල වෙනවා. අල්ලක් පතුරු ගහනවා, කොටිති ගහනවා ගහන නියමුදු දික් වෙලා වකුටු වෙලා අර කොටියගේ නියමුදු හැදෙනවා වගේම හැදෙනවා. ඒ තමයි කොටි නියමුදු හැදෙන්නේ එහෙමයි. ඔන්නේ ගතියට අනුකූල ගති රුව හැදෙනවා. මෙහෙම හැදුනහම අන්නේකට අනුකූල වන්නා වූ හිතින් ක්‍රියාවදන ප්‍රතිඵලී තමයි අන්නේ ශක්ති විශේෂේ. අපි ඊට පස්සේ ඉදිරියට තව ගුණාක් විග්‍රහ කරගන්න මේක අහංතරකට හොඳයි. දවල් දානමය පූජාදී කටයුතුන් පස්සේ අපි දාම් සාකච්ඡා ආරම්භ කරමු. සෑම සිල් දෙනාට යහපතක් වේවා.